කතානායකයරයා විසින් කරනු ලබන නිවේදන ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය දසවැනි පාර්ලිමේන්තු සඳහා නැවත ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට 2025 පෙබරවාරි 27 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ අනුමැතිය හිමි වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. කතානායකයා විසින් ලිපි ලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 10 කාණ්ඩයේ රෝමන් ඉලක්කම් අංක 36 කොටස මම ඉදිරිපත් කරමි. කර පාර්ලිමේන්තුවේ සභානායකතුමා,
කරු කතානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරනවා.
ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු ප්‍රවාහන මහමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශකාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී KV සමන්ත විද්‍යාරත්න මහතා, පෙස්සම් 4.
ගරු කතානායකතුමනි, ඒරවැල්ල රහුල ගහදෝව රණවිරු මාවත යන ලිපිනේ පදිංචි APD සිරිපාල මාතාගෙන් ලැබුණු පෙස්සමක්ද, බණ්ඩාරවැල කහත්තේවැල පිටවත් යන ලිපිනේ පදිංචි PM ඉන්ද්‍රාණි ගුණරත්න මහත්මියගෙන් ලැබුණු පෙස්සමක්ද, අඹගස්දෝව හිමිලියාගහ මඩිත්ත රොසදරා යන ලිපිනේ පදිංචි SMO ඉසංක මහතාගෙන් ලැබුණු පෙස්සමක් සහ බණ්ඩාරවැල සුමුදුරගම අංක 32 දරණ ස්ථානයේ පදිංචි WG අනුලාවති මහත්මියගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී TB සරත් මහතා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් හෙවගේ මහතා.
ගරු කතානායකතුමනි, කරන්දෙනිය බාන්වැල්ගොඩ යන ලිපිදේ පදිංචි HG මෛත්‍රසේන මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා, පෙස්සම් 2.
ගරු කතානායකතුමනි, පහළ බියගම අංක 2(1) දරණ ස්ථානයේ පදිංචි ARNDH කුමාසිරි මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ ගම්පල මහවුඩගම හුණුකොටුගම යන ලිපිනේ පදිංචි JB මන්තිලක ආරච්චි මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී RM ගාමී රත්නායක මහතා.
ගරු කතානායකතුමනි, ගණේමුල්ල හොරගොල්ල අංක 243(1) දරණ ස්ථානයේ පදිංචි WD සෙනවිරත් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා.
ගරු කතානායකතුමනි, වෙන්නප්පුව බටහිර සුසේපාර සුසිත් යන ලිපිනෙහි පදිංචි WMMAS එඩ්වඩ් ජයන්ති මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා.
ගරු කතානායකතුමනි, අගලවත්ත බෙල්ලනපාර ජාතික නිවාස 5(3) දරන්න ස්ථානයේ පදිංචි MD චන්ද්‍රලතා දයාවති මහත්මියගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලින සමරකෝන් මහතා, පෙස්සම් 2.
ගරු කතානායකතුමනි, විජිතපුර උස්ගලහන්දිය 490 අංක 7 ඒ දරණ ස්ථානයේ පදිංචි KCA ජයලත් මහතාගෙන් ලැබුණු පෙත්සමත් සහ ඉපලෝගම පොලිස් වසම මහයිලුපල්ලම මහමීගැස්සෑගම අංක 43 දරණ ස්ථානයේ පදිංචි SWSK රන්දෙනිය මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා, ප්‍රවාහන මහමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු SM මරිකාර් මහතා, නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි ප්‍රශ්නය.
ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය යොමු වෙන්නේ කොළඹ නගරය තුළ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් ප්‍රමාණය වෙනුවෙන් වශයෙන් ලබා දීම සම්බන්ධයෙන් ඒ හඳුනා ගන්න තිබීම පිළිතුර ඔව්. කොළඹ නගරය තුළ 1950 අංක 9 දරන ඉඩම් අත්කර ගැනීමේ පනත විධිවිධාන ප්‍රකාරවත් ඒ වගේම රජයේ ඉඩම් ආඥා පනතේ 6.1 වගන්තිය යටතේත් මෙන්ම 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරී පනත යත තමයි මේ පවරා ගැනීම කෙරෙන්නේ. එනුව කොළඹ හා තිඹිරිගස්සාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ 2020 වර්ෂය වන විට හෙක්ටයාර 25.9 ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින බව ඊ අධ්‍යක්ෂ ජනරාල් දැනුම් දීලා තියෙනවා. ප්‍රන්තාංක 2-3 යොමු වෙන්නේ ඒ ඉඩම් සම්බන්ධයෙන් තියෙන ආයෝජන ව්‍යාපෘති සඳහා භාවිතා කරනට අපේක්ෂිත ඉඩම් කවරේද සහ ඒ මොනවාද කියන එක සම්බන්ධයෙන් මේ පිළිබඳ විස්තර ඉඩම් 20ක් සම්බන්ධයෙන් තියෙන තොරතුරු ඉදිරිපත් වෙලා තියෙනවා. මම ඒක සභාගත කරනවා 2-3 විතරක් මම කියන්නම්. චාමර්ස් ගානර්ස් ලෑන්ඩ් එක කොළඹ කොටුව හෙක්ටයාර 3.9ක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා තමයි වෙන් වෙලා තියෙන්නේ. ඒ වගේම චැතම් ස්ට්‍රීට් එකේ කොළඹ චැතම් ස්ට්‍රීට්ේ අංක 25 දරන ස්ථානයේ හෙක්ටයාර 0.2 මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා වෙන් වෙලා තියෙන්නේ. මේ ආදී වශයෙන් ඉඩම් 20ක් පිළිබඳ තොරතුරු ලැබිලා තියෙනවා. ඒ එක් එක් ඉඩමේ ලිපිනය මොනවාද, ඒ වගේම හෙක්ටයාර ගණන කීයද සහ අදාළ ව්‍යාපෘති යෝජිත ව්‍යාපෘති මොනවාද කියලා විස්තර සඳහන් වෙලා තියෙනවා. මම ඒක සභාගත කරනවා.
ගරු කථානායකතුමනි, මගේ අතුරු ප්‍රශ්නය, පළවෙනි අතුරු ප්‍රශ්නය, ගරු ඇමතිතුමා, මේ නාගරික සංවර්ධන අධ්‍යක්ෂ නාගරික සංවර්ධන අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් දීලා තියෙන්නේ හෙක්ටයාර 125.9 කියලා වරලා. ඉතින් මගේ දැනීමේ හැටියට නම් ඊට වැඩිය තියෙනවා UD එකටයි ඉඳන් කොළඹ නගර සීමාව තුළ. ඔබතුමා පොඩ්ඩක් හොයලා බලන්න ඒකල දෙනේම ගන්න එපා. දැන් එතකොට මේ දැන් සඳහන් කරලා තියෙන හෙක්ටයාර 125.9 ඩිවලොප්මන්ට් 20ක් තමයි දක්වලා තියෙන. මං හිතන්නේ හෙක්ටයාර 15කට 20කට ආසන්න ප්‍රමාණයක්. එතකොට හෙක්ටයාර 100ක් විතර ඒකට මොනවද කරන්න කියලා මේකේ සඳහන් වෙලා නැහැ. එතකොට වර්තමාන රජය මොන හරි එහෙම වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවද, සකස් කරමින් යනවද, ඒවට මොනවද කරන්න කියලා?
ඔව්, මෙතන 2020 වෙනකොට තියෙන තොරතුරු තමයි හෙක්ටයාර 125.9ක් විදිහට සඳහන් වෙලා තියෙන්නේ. ඊට පස්සෙත් යම් ප්‍රමාණයක් අත්පත් කරගෙන තියෙනවා නාගරික සංවර්ධන අධිකාරියට. ඒ වගේම මේ ඉදිරිපත් කළ තොරතුරු අනුවත් දැනටමත් අපේ සමහර සැලසුම් සකස් කරගෙන යනවා විවිධ ආයෝජන ව්‍යාපෘති සඳහා. සාමාන්‍යයෙන් ඉඳම අඳුන ගන්නකොටම අපි නාගරික සංවර්ධන සැලැස්ම යටතේ අඳුන ගන්නවා මොන වගේ ව්‍යාපෘතියක් සඳහාද මේක ඒ ඉඩම අත්පත් කරගන්න කියලා. උදාහරණයකට ඔබතුමාත් ගියත් තියෙන ලයිස්තුවේ සමහර ඒවා අංක 14 දරන ස්ථානයේ තියෙන වැල්ලවත්ත මයුර ප්‍රදේශ, ඒක නේවාසික ප්‍රදේශයක් සඳහා තමයි අඳුනගෙන තියෙන්නේ. ඒ වගේ එක් එක් ඉඩම අඳුර ගන්නවා මොන වගේ ව්‍යාපෘතියක් සඳහාද තියෙන්නේ කියලා. ඒ අනුව අදාළ ආයෝජන කැඳවලා ඉඩම ලබා දීම සඳහා බදු පදනමින් ලබා දෙන්න කටයුතු කරනවා.
ඊළඟ එක මේ ගරු ඇමතිතුමා, එතකොට දැන් ඔබතුමාට අදහසක් තියෙනවද මේ දීලා තියෙන 20ෙන් ඔක්කොම පටන් අරගෙනද, කොටසක් පටන් අරගෙනද, එහෙම විස්තරයක් තියෙනවද මේකේ?
මෙහෙම තියෙන්නේ. දැන් මේ හඳුනගත්ත ව්‍යාපෘති ඉඩම් අදාළ ව්‍යාපෘති තමයි අඳුරගෙන තියෙන්නේ මොන වගේ ව්‍යාපෘති වලටද කියලා. මේ සමහරක් සඳහා ආයෝජන කැඳවන්න අපි සාමාන්‍යයෙන් කරන්නේ ටෙන්ඩර් කැඳවලා නෑ. මේ දීලා තියෙන විස්තර ඔබතුමාගේ ප්‍රශ්නේ යොමු වෙලා තියෙන්නේ ඉඩම් ආයෝජන ව්‍යාපෘති සඳහා අපේක්ෂිත ඉඩම් කවරේද කියලා. ඒතර ඒ ප්‍රශ්නයට අනුව තමයි මේ පිළිතුර දීලා තියෙන්නේ.
ඒකෙන් පටන් ගත්ත ඒවා තියෙනවද කියලා අහන්නේ.
ඔව් නෑ, මෙතන අපේක්ෂිත ඉඩම් ඒව තමයි තියෙන්නේ. හැබැයි සමහර යෝජනා මේ වෙනකොට සකස් වෙමින් පවතිනවා. RFP කෝල් කරන්න සකස් වෙමින් පවතිනවා.
ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා, විලඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සම්පකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
කථානායකතුමනි, මම අසනවා. ගරු කථානායකතුමනි, මන්ත්‍රීතුමා ආන ප්‍රශ්න උත්තර ලබා දෙනවා. 1. AAP ද සිල්වා මහත්වයේ වැඩ බලන සමාගම් රජිස්ට්‍රාර් ලෙස අංක දෙකට එකේ සහය දක්වා තියෙනවා කේ පිරිසිදුල මහත්මිය තමයි 2024 12 30 සිට මේ දක්වා වැඩ බලමින් ඉන්නේ දෙද සමාගම් රෙජිස්ට්‍රාර්ස් ජෙනරල් තනතුර සඳහා එතෙන් සිට පුරප්පාඩුව පැවතුණා 2024 11 21 සිට 2024 12 29 දක්වා ඊට පස්සේ SASM ගුණතිලක මහත්මයා හිටියා 2024 7 9 සිට 2024 11 20 දක්වා සංජීව දිසානායක මහතා හිටියා 2021 7 8 දින සිට 2024 7 8 දක්වා KAKDDD අරන්දර මහත්මයා හිටියා 2021 1 1 සිට 2021 7 1 දක්වා DNR සිරිවර්ධන මහත්මයා හිටියා 2015 1 1 සිට 2015 12 31 දක්වා මේ අය තමයි මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නට දෙවෙනි ප්‍රශ්න උත්තරය තුන්වෙනි ප්‍රශ්නය මුළු සමාගම් සංඛ්‍යාව 222383යි 2007 5යි 5 සිට 2025 1යි 31 දක්වා සීමා සහිත පෞද්ගලික සමාගම් 212055යි සීමා සහිත පොදු සමාගම් 4540යි සමාගම් සංගම් හැටියට ලියාපදිංචි 34 වෙනි වගන්තියට ලියාපදිංචි වෙච්ච 3658යි ඒ වගේම අපේන් සීමිත සමාගම් 32 වගන්තියට ලියාපදිංචි වෙච්ච 1229යි විදේශීය සමාගම් 537යි අක්වර්ල සමාගම් 107යි පොදු ලැයිස්තුගත සමාගම් 254යි සීමා රහිත සමාගම් 3යි හතරවෙනි ප්‍රශ්නට උත්තරය වර්ෂය අනුව සංස්ථාගත කරන ලද මුළු සමාගම් සංඛ්‍යාව 2010 6341යි 2015 7766යි 2020 13619යි 2021 18434යි 2022 17819යි 2023 22376යි 2024 27133යි 2025 ජනවාරි මාසයේ පළවෙනි දාසේ ජනවාරි මාසයේ 31 වෙනිදා දක්වා මාසය තුල 2461ක් සංසගත කරලා තියෙනවා. පස්වෙනි ප්‍රශ්නේ වැඩ කරන දින දෙක තුන දෙකක් හෝ හතරක් ඇතුළත දෙකත් හතරක් ඇතුළත මේ ලියාපදිංචියක් අපි ලබා දීමට කටයුතු කරනවා. පස්වෙනි ප්‍රශ්නේ රුපියල් මිලියන 9906යි 2003 වසරේ සිට 2024 දක්වා ඒක අබද්ද ආදායම හත්වෙනි ප්‍රශ්නය සක්‍රිය සමාගම් ගණන 202426යි. හත්වෙනි අටවෙනි ප්‍රශ්නය නැත. දෙපාර්තමේන්තු කාර්යයන් පූර්ණ වශයෙන් ස්වයංක්‍රීය කර නොමැත. එහෙත් අංක 2007 සමාගම් පනතේ ආවරණය වන සමාගමක් සම්බන්ධයෙන් සියලු කටයුතු පූර්ණ වශයෙන් මාර්ගස්ථව ඔන්ලයින් ක්‍රමයටත්තේ කිරීමට හැකියාව වන පරිදි පරිගණකගත කොට ඇත. එනයින් මුද්‍රිත ලේඛන භාවිතා කිරීම 2021 ජූනි මාස සිට නවතා ඇති අතර සියලු ලේඛන හා ක්‍රියාදාමයන් පරිගණකගත කොට ඇත. අද ප්‍රශ්නය අදාළ නොවේ.
ස්තුතියි අමතුමනි. කතානායකතුමනි මම ප්‍රඥාතුරු ප්‍රශ්නය අසනවා. ඔබතුමා ප්‍රශ්නය ප්‍රකටව දීලා තියෙනවා 250,000ක කොම්පනි ප්‍රමාණය තියෙනවා කියලා ලියාපදිංචි වෙලා තිබෙනවා. ඒ 250,000න් මේක මම කියලා තිබ්බේ මේක පරිගණක කළා ඔන්ලයින් කරන්න හැමදේටම මොකෝ ආදම් දෙපාර්තමේන්තුවේ ටැක්ස් ගෙවන්නේ කොම්පනි 23,800යි. ඉතින් ඒ සම්බන්ධයෙන් අපිට පෙනෙනවා මේකේ විෂමතාවයක් තියෙනවා. අපිට ඒක අබද්ධ කිරීම තමයි තිබෙන්නේ. දැන් ලියාපදිංචි කරන්න ගියාම එමුතුමා ඔබතුමා දන්නවා මේක දවස් දෙකකට හතරක තියෙන ඔක්කොම හරියට තියෙනවා නම් කියන එක. ඇයි මේක ඔන්ලයින් වල ඉතාල දක්ෂ නිලධාරීන් සිටිනවා පිටින් ගේන්න නැතුව එහෙම කරන්න පුළුවන් වෙනවා. මේ සම්බන්ධයෙන් මම එමුතුමාට කියන්නේ වැඩ කරන එමුතුවරෙක් වශයෙන් කරුණාකරලා මේකේ මීට වැඩිය ශනිකව දවසකින් රෙජිස්ටර් කරන්න පුළුවන් අවස්ථාව ඇති කරලා මේ 204,000ත් මේ බදු ගෙවන්න පුළුවන් ක්‍රමයකට ඇති කරන්න කියන ඒ සංකල්පය කරුණාකරලා ගෙනලා දෙන්න.
ගරු මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු කතානායකතුමනි ඔබතුමා කියන එක හරි 202,000ක් ලැබුණාට මේක සක්‍රියම සමාගම් තියෙන්නේ 65,000ක් විතර. ඒකෙන් 25,000ක් 27,000ක් විතර තමයි බදු ගෙවන සමාගම් හැටියට තියෙන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය ඊටාම වේගෙන් පරිගණකගත කිරීමේ ක්‍රියාවලියකට අපි කටයුතු කරන්න සූදානම් වෙලා තිබෙනවා. මේක අපි සමාගම් රෙජිස්ට්‍රාලෙස ඉන්නෙත් වැඩ බලන කෙනෙක් අපි තනතුරටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරන් තියෙනවා බඳවා ගැනීමේ පටිපාටිය සකස් කරලා කඩිනමින් ජ්‍යෙෂ්ඨ කට්ටියක් ඉන්නවා ඒ වගේම
කාන්තාවක් එතන ඉන්නවා
බඳවා ගැනීමේ පටිපාටියක් හදලා නැහැ මන්ත්‍රීතුමා මේකට එතකොට මේ පුරප්පාඩු වෙනේමට බඳවා ගැනීමේ පටිපාටියක් තියෙනවා බඳවා ගැනීමේ පටිපාටිය හදලා කෙනෙක් බඳවා ගන්න. එතකොට ඇතුලේ ඉන්න අයද පිටේ ඉන්න අයද සුසුකම් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වැඩේ කරනවා. පරිගණකගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රශ්නයක් තිබුණා. පහුගිය කාලෙන් ප්‍රශ්නයක් තිබුණා. අදාළ ඒ පහසුකම් සපයපු සමාගම ගෙනල්ලා අපි කතා කරා. ආයතනයත් මේ සමාගමත් අතර යම් ගැටුමක් තිබුණා. මේ පරිගණකගත කරලා තිබුණේ KPMG සමාගමත් එක්ක අවුරුදු 20ක් තිස්සේ නම් මේ 15කට වැඩි කාලයක් තිස්සේ නම් මේ ගනුදෙනු අපි සිද්ධ වෙලා තියෙනවා. එයත් එක්ක සාකච්ඡා කරලා එකඟයි ගැටලුවක් නොවන ආකාරයට මේ කටයුත්ත කරගෙන යන්න අවශ්‍ය පහසුකම් ලබා දෙන්න අපි ඒ ගැන කඩිනමින් කටයුතු කරමින් තිබෙනවා.
කරගෙන යනවද?
ඔව් ඒක කටයුතු කරමින් අපි ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරමින් යනවා මේ කටයුත්ත කඩිනම් කරන්න අවශ්‍ය පියවර ගන්න.
ඒ මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ වන්නේ කතානායකතුමනි මේ සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් කොම්පණියක් ව්‍යාපාරික කරන්න අඩු ගානේ 35000කුත් 50000කුත් අතර ප්‍රමාණයක් යනවා. දැන් සමාන සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකයෝ තරුණ ව්‍යවසායකයන් මේ ඇයට කොම්පණියක් ව්‍යාපාරික කරලා ඉදිරියට ගෙනියන්න අවශ්‍ය නම් මා හිතන විදිහට මේකේ කොම්පණි කොටස් තුනක් තියෙනවා. එකක් කවුල් ව්‍යාපාරය. නමුත් නෛතිකභාවය ඇති කරන්න පුළුවන් කොම්පණියක් ඇති කරොත් මේකේ ප්‍රාග්ධනය ලක්ෂ 2ක් තිය හරි ලක්ෂ 5ක් තියෙන කොම්පණියක් අලුතෙන් ඔබතුමා ඉදිරිපත් කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඒ තරුණ ව්‍යවසායකයන්ට සහ සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකයන්ට මේක ලොකු රුකුලක් වේවි. ඒ සම්බන්ධයෙන් ඔබතුමාට පුළුවන්ද මේ අලුත් සංකල්ප ඉදිරිපත් කරන්න? ඒ කියන්නේ ස්මෝල් කම්පැනි මේක ඉතාමත් සාර්ථක බ්‍රිතාන්‍ය ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඊට පසුව ඒකෙන් ග්‍රැජුවේට් වෙන්න පුළුවන් ඊටදී ලොකු කම්පැනියකට. ඒ අදහස ඔබතුමාට යොමු කරන්න පුළුවන් නම් මං හිතන විදිහට පීඩනයට ලක් වෙලා තියෙන සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකයන්ට සහ අලුතෙන් පත් කරන්න හදන ව්‍යවසායකයන්ට ලොකු රුකුලක් වේවි.
ගරු මන්ත්‍රීතුමා අහන දෙවැනි ප්‍රශ්නෙට ගරු කතානායකතුමනි වර්තමානයේ වන විට සමාගම් ලියාපදිංචි කිරීම වේගවත් වෙලා තියෙන විශේෂයෙන් මේ අලුත් ජෙනරේෂන් එක ඒගොල්ලෝ වේගෙන් යම් සමාගම් ලියාපදිංචියකට තනි පුද්ගල සමාගම් වල සිට හවුල් ව්‍යාපාර දක්වා ලියාපදිංචි කිරීම ක්‍රියාවලියට මැදිහත් වෙලා තිබෙනවා. එයාගේ ප්‍රාග්ධනය මතද ගාස්තු අය කරන්නේ? එහෙම නැත්නම් මේ ගාස්තු අය කිරීමේ ක්‍රියාවලියේ සංශෝධනයක් පිළිබඳවත් මේ සාකච්ඡාවක් තියෙනවා. මොකද මේ සමහර ගාස්තු සහ සමහර ක්‍රියාවලීන් වලට අය කරන චාර්ජස් වල වෙනස්කම් කළ යුතුයි කියලා අදහසක තියෙනවා. නිසා මන්ත්‍රීතුමාට අපි කියන්න ඕනේ මේ ගැන අපි ඉදිරියේදී කටයුතු කරලා ඉතාම පහසුවෙන් සමාගමක් ලියාපදිංචි කරන්න අවශ්‍ය කරයි.
කම්පනියක් එකේ සාමාන්‍ය ඩිරෙක්ටර්ස්ලා එක්ක ඒකේ ප්‍රාග්ධනය
ඔබතුමාගේ ප්‍රශ්න දෙක ඉවරයි.
දැන් තුන්වෙනි පැහැදිලි කිරීමක් ඒ දෙවෙනි
ප්‍රාග්ධනය
අපි ඒ පිළිබඳ සමාගම් පනතට අදාළව තියෙන අවශ්‍යතාවයන් සහ
ගරු
නැක තමයි අපි දැනට සමාගම් මැදුර ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ක්‍රමවේදය පාවිච්චි කරනා වගේම අපි ඉදිරියට ඔබතුමා කියන වගේ ප්‍රාග්ධනය අඩු කරලා සමාගම ක්‍රියාපදිංචි කරන්න තියෙන අවශ්‍යතාවය පිළිබඳව සලකා බලමු.
ගරු ඉම්රාන් මහරුප් මන්ත්‍රීතුමා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු අජිත් ගියාන් මන්ත්‍රීතුමා පරිසර අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු අමාත්‍යතුමාගෙන් අහනවා ගරු කතානායකතුමනි.
ගරු පරිසර අමාත්‍යතුමා. ගරු ප්‍රධාන සංවිධායකතුමා.
ගරු කතානායකතුමනි මෙම පිළිතුරු සඳහා සති දෙක කාලයක් ගන්නවා.
දෙවෙනි වටය ගරු වෛද්‍ය නිසාන්ත සමරවීර මහතා ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි ප්‍රශ්නේ තියෙන්නේ ඔව් ප්‍රශ්නේ අහනවා.
ගරු කතානායකතුමනි පළවෙනි ප්‍රශ්නයට පිළිතුර සභාගත කරනවා.
ගරු ඉම්රාන් මහරුප් මහතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමනි
ගරු කතානායකතුමනි ඉම්රාන් මහරුෆ් මන්ත්‍රීතුමා වෙනුවෙන් අරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් මම අහනවා.
ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නය තියෙන්නේ තිරුණමලේ
දිස්ත්‍රික්කයේ යොවුන් සේනාංකයේ
සභාගත කරන්න ගරු අමාත්‍යතුමා සභාගත කරන්න. පිළිතුරු සභාගත කරන්න ගරු අමාත්‍යතුමා.
සභාගත කරමි.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු අමිතනාදන් අඩෙක්ලනාදන් මන්ත්‍රීතුමා.
நன்றி சபாநாயகர் அவர்களே. மன்னார் மாவட்டத்திலே 3 கிராமங்கள் விளையாட்டு மைதானம் உருவாக்குதல் சம்பந்தமாக நிதி ஒதுக்கப்பட்டது. பள்ளிமுனை, எமில் நகர், நரைவழிக்குளம் போன்ற கிராமங்களிலே நிதி ஒதுக்கப்பட்டாலும் மைதானத்தின் வேலைகள் நடைபெறவில்லை. எங்களை பொறுத்தமட்டிலே அது ஊழல் நடைபெற்றதாகத்தான் சந்தேகப்படுகிறோம். பள்ளிமுனை புனித லூசியா விளையாட்டு மைதான பணிகள் வடமாகாண நகர அபிவிருத்தி அமைச்சின் கீழ் 2013 ஆரம்பிக்கப்பட்ட வேலைகள் முதற்கட்ட வேலை மண் நிரப்புதல் முடிவடைந்துள்ள நிலையிலும் அரங்கு அமைத்தல் மற்றும் புல் பதித்தல் தோல்வி அடைந்துள்ளது. 2002 மூன்றாம் கட்ட வேலைக்காக ஒதுக்கப்பட்ட ₹51 மில்லியன் பயன்படுத்தப்படவில்லை. அது முயலெடுக்கப்பட்டிருக்கிறது. எமில் நகர் கிராமத்தின் விளையாட்டு மைதானம் அமைப்பதற்காக மணல் நிரப்புதல், வடிகால் அமைப்பினை ஏற்படுத்துதல், அரங்கு அமைப்பு ஆகிய வேலைக்கு ₹49 மில்லியன் செலவிடப்பட்டு முட்டு பெற்றதாக கூறப்பட்ட போதிலும் இதிலே ஒரு வேலையும் நடைபெறவில்லை. இந்த கிணறு காணாமல் போனது போல இதிலே பாரிய ஊழல் நடந்திருக்கிறது. இந்த நிதிகள் எடுக்கப்பட்டிருக்கிறது, ஆனால் வேலைகள் நடைபெறவில்லை. ஆகவே அமைச்சு இதிலே துரித கவனம் எடுக்க வேண்டும் என்று இச்சந்தர்ப்பத்திலே கேட்டுக் கொள்கிறேன். நரைவழிக்குளம் கிராமத்தில் விளையாட்டு மைதானம் கட்டுமானத்தில் நீச்சல் தடாகம், உட்புற அரங்கம் மற்றும் அரங்கம், 400 மீட்டர் ஓட்டப்பாதை மற்றும் வெளிப்புற வேலைகள் இந்த நிலைப்பாடு ஆய்வு அறிக்கையிலே 60%, 72%, 90% என முடிவடைந்ததாக கூறப்பட்டிருக்கிறது. ₹37 மில்லியன் ஒதுக்கீட்டு தொகையிலே ₹143.7 மில்லியன் நிதி செலவிடப்பட்டதாக சொல்லப்படுகிறது. இதிலே முக்கிய கவனத்தை செலுத்தி அந்த மைதானத்தை நிறைவு செய்யுமாறு இச்சந்தர்ப்பத்திலே கேட்டுக் கொள்கிறேன். பாடசாலை கிராம கிரிக்கெட் மேம்பாட்டுக்காக 7 பாடசாலைகள் இனங்காணப்பட்டு 5 பாடசாலைகள் தெரிவு செய்யப்பட்ட நிலையிலே 90% வேலைகள் முடிவடைந்த போதிலும் பாடசாலை விளையாட்டு மைதான கட்டுமான வேலைகள் பல்வேறு காரணங்களால் முடிக்கப்படாமல் இருப்பதால் இதனை விளையாட்டுத்துறை அமைச்சர் கவனத்தில் எடுத்து இந்த பாடசாலை விளையாட்டு மைதானத்திலே ஒதுக்கப்பட்ட நிதிகளை மீண்டும் ஒதுக்கி நடைமுறைப்படுத்துவதற்கு கோரியிருக்கிறேன். நன்றி.
கதாநாயகத்துமணி, கேட்டலு அப்பிட்டுனா நமுத் மேகட்ட பிள்ளித்துரு அப்பி இஸ்ரா தினகதி தென்ன பலாப்படுத்து வேணும்.
ගරු සිවනයානම් ශ්‍රීධරන් මන්ත්‍රීතුමා,
ගෞරව සභානායකවරුගලේ, நான் பாராளுமன்ற நிலையக்கட்டளை 27-2 கீழ் நீதி மற்றும் தேசிய ஒருமைப்பாட்டு அமைச்சர் கௌரவ தர்சன நாணயக்கார அவர்களை இன்று கேட்பதற்கு, தமிழ் இளைஞர்கள் பலர் இலங்கையின் சிறைச்சாலைகளில் நீண்ட காலமாக அரசியல் கைதிகளாக தடுத்து வைக்கப்பட்டுள்ளனர். இவர்களின் குடும்பங்கள் கண்ணீருடனும் கவலையுடனும் அவர்களின் வரவுக்காக காத்திருக்கிறார்கள். தாயை இழந்த நிலையில் தந்தை பல ஆண்டுகள் சிறையில் இருக்க, தாய் தந்தை இருவரும் அரவணைப்பு இல்லாமலே பல பிள்ளைகள் தமது பெற்றோரின் விடுதலைக்காக தவம் இருக்கிறார்கள். இந்த நாட்டின் இன ஒற்றுமை, மாற்றம் வேண்டிய புதிய சிந்தனை, சுத்தமான இலங்கை உள்ளிட்ட மகுடவாசகங்களுள் சிறை கைதிகளும் மனிதர்களே என்ற மகுடவாசகத்தை மனதில் வைத்தாவது பல ஆண்டுகளாக சிறையில் வாடும் தமிழ் அரசியல் கைதிகளை விடுவிக்குமாறு அவர்தம் உறவுகள் நீண்ட காலமாக எம்மிடம் கோரி வருகின்றனர். அதில் ஒன்று, தற்போது எத்தனை தமிழ் அரசியல் கைதிகள் சிறையில் உள்ளனர்? 2, மேற்படி தமிழ் அரசியல் கைதிகள் எந்தெந்த சிறைச்சாலைகளில் தடுத்து வைக்கப்பட்டுள்ளனர்? 3, இவர்கள் எப்போது விடுதலை செய்யப்படுவார்கள்? நான்கு மனிதாபிமான அடிப்படையிலோ ஜனாதிபதியின் பொது மன்னிப்பின் அடிப்படையிலோ இவர்களை விடுதலை செய்ய முடியுமா?
கரு மந்திரி துமணி இதாம காலோச்சித சக வெதகத் பிரஸ்னயக் ஏனிசாம உத்சாக கலா அது தினேதீம கரு ஒபத்துமாட்ட மே பிலித்துரு லபாதென்ன கெசேவெதத் அப்பே காலே மொதியே லபுனம காலே பொட்ட தத்தகத்துகுறான் மதியுனா விசேசேம் அதிகர்ண பாத்தியாசே வேசீர்சேட்டு விவாதிர கண்டிசா வகை காரியமண்டலே குடாக் මේ වඩා අධික වෙලා තිබෙනවා මට සතියක් ලබා දෙන්න ගරු මන්ත්‍රීතුමනි මා මේ පිළිතුර අනිවාර්යයෙන්ම සම්පූර්ණ වශයෙන් ලබා දෙන්න සතියක කාලයක් ඉල්ලා සිටිනවා
අමාත්‍යංශ නිවේදන කරු සීදරන් මන්ත්‍රීතුමා
honorable speaker ගෞරව அமைச்சர்வர்களே உங்களுடைய கோரிக்கைக்கு நான் தலை சாய்க்கிறேன் ஆனால் இதில ஒரு மேலதிகமாக ஒரு விடயத்தை நான் சேர்க்க விரும்புகிறேன் மிக முக்கியமாக கதிர்காம தம்பி சிவகுமார் விவேகானந்தனா விக்னேஸ்வரநாதன் பிரதி பார்த்திபன் கிருஷ்ணசாமி ராமச்சந்திரன் சண்முகலிங்கம் சூரியகுமார் ஜான்சன் கொலின் வெலண்டினோ சச்சிதானந்தம் ஆனந்த சுதாகர் ஏஎச் உமர் ஹட்டாப் தங்கவேலு நிமலன் செல்வராஜா கிருபாகரன் தம்பி ஐயா பிரகாஷ் இவர்கள் கிட்டத்தட்ட இதிலே இரண்டு பேர் 30 வருடங்கள் மூன்று பேர் 17 வருடங்கள் ஒருவர் 22 வருடங்கள் நான்கு பேர் 16 வருடங்களாக சிறையில் இருக்கிறார்கள் தயவு செய்து மனிதாபிமான அடிப்படையில் நான் உங்களை கேட்டுக்கொள்வது நீங்கள் விடையளிக்கும் பொழுது இவர்களுடைய விடுதலை தொடர்பாகவும் அதிக கரிசனை செலுத்தி உங்கள் விடையை தருமாறு தயவாக கேட்டுக்கொள்கிறேன்
கரு மந்திரி துமணி ஏ நம் டிக மட்ட அது தினத்தில் லபென்ன சலசு அண்ண ஏ அது தினம் லபென்ன சலசு மங்கிட்ட விசேஷ அவதானிய கிமுகர் அண்ணம் ஏ அனுமம் பிள்ளை தர
அமாத்தியான்ச நிவேதன கரு ஆச்சாரிய ஹரிணி அமரசூரிய அக்ராமாத்துமிய சக அத்தியாபன உசாஸ் அத்தியாபன சக உருத்தி அத்தியாபன அமாத்தியுமி கரு மந்திரிதுமா
இந்த நான் இந்த பட்டியல்கள் சிறை கைதிகள் நீண்ட காலம் சிறையிலே உள்ள அரசியல் கைதிகளுடைய பட்டியலையும் குரலற்றவர்களின் குரல் என்கிற அமைப்பு வெளியிட்ட கடிதமும் அந்த பட்டியலையும் சபாபீடத்துக்கு சமர்ப்பிக்கிறேன் அதனை அமைச்சருடைய கவனத்திற்கும் சேர்த்து
சமர்ப்பிக்கின்றேன்
கரு கதாநாயக துமணி ஸ்தாவர நியோக 27 தேக்க யாட்டத்தை அசனு லபன பிரச்சனையட்ட கரு திலீப் ஜாயவீர மந்திரிதுமா பிரச்சனையட்ட மாம் பிலித்துரு தெனவா එක අංක 1885 හැලිරක් 38 හා 2014 10 23 දින ඇති අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශිත ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේහි ප්‍රතිපාදන අනුව ගුරුවරුන් බඳවා ගැනීම සිදු කරනු ලබයි. ඒ අනුව එහි 7.2.2.1 වගන්තියෙහි සඳහන් පරිදි ගුරු සේවයට බඳවා ගැනීමේ අවම සුදුසුකම් 3.2 ශ්‍රේණියට බදවා ගැනීමේදී සලකා බලනු ලබන අපොස උසස් පෙළ විභාගයේ නවම වශයෙන් විෂයන් තුනක් පොදු පරීක්ෂණය හැර එකවර සමත් වීම වේ. 2. දැනට ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව දිස්ත්‍රික්ක වශයෙන් නැමනුම එකමගින්ද පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව දිස්ත්‍රික්ක වශයෙන් නැමනුම දෙකමගින්ද ඉදිරිපත් කර ඇත. ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු 2652 පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු 40621 එකතුව 43273 3. ධර්මාචාර්ය සමතුන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අංක 2087 සහ 2018 831 දරන ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ගැසට් නිවේදනය ප්‍රකාරව බඳවා ගැනීම තරඟ විභාගයේ ගැනීමේ තරඟ විභාගය 2019/5/25 දින පවත්වා ඇත. නමුත් එම විභාගය පැවැත්වීමෙන් පසුව 2020 වර්ෂයේ සිට රටේ ඇති වූ කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බඳවා ගැනීමේ ඉදිරි කටයුතු සිදු කෙරී නැත. ඉන්පසු රාජ්‍ය වියදම් සමාලෝචනය පිළිබඳ 2022/4/26 දින ඇතිව නිකුත් කර ඇති රාජ්‍ය අයවැය චක්‍රලේඛ අංක 3.2.22 මගින් සේවක බඳවා ගැනීම සඳහා මූලික කටයුතු සිදු කර තිබුණද මෙතෙක් පත්වීම් කර නොමැති තනතුරු සඳහා බඳවා ගැනීම කල තැබීමේ නිර්දේශ යටතේ නැවත වරක් මෙම බඳවා ගැනීම තාවකාලිකව නවතා ඇත. ජාතික දෙවැනි ප්‍රශ්නය, ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා හදාරා විද්‍යාපීඨවලින් වාර්ෂිකව ගුරු සේවය සඳහාම පිටවන ශික්ෂණ ඩිප්ලෝමාධාරීන් හට ගුරු පත්වීම් ලබා දීම අනිවාර්යෙන් කළ යුතු බැවින් 2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා වාර්ෂිකව ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් හට එම ආගමික විෂයන් සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ පත්වීම් ලබා දී ඇත. ඉහත කරුණු අනුව ආගමික විෂයන් සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට අදාළව නිකුත් කරන ලද අංක 2087 හා 2018-8-31 දින ඇති ගැසට් නිවේදනය ප්‍රකාරව අදාළ බඳවා ගැනීම එම කාල වකවානුව තුළ සිදු කිරීමට නොහැකි වීම මත හා මේ වකවානුවේදී සැලකිය යුතු පුරප්පාඩු ප්‍රමාණයක් නොමැති වීම මතත් මේ වන විට පවතින සීමිත පුරප්පාඩු ප්‍රමාණයද 2025 මාර්තු මාස විද්‍යාපීඨවලින් පිටවන ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් වෙත වෙන්කර තැබීමට සිදුවීමක් හේතුවෙන් ධර්මාචාර්ය සමතුන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා 2019-5-25 පවත්වනු ලැබූ තරඟ විභාගයේ ප්‍රතිඵල මත ආගමික විෂයන් සඳහා ගුරුවරුන් බඳවා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම් සභාව වෙතින් 2024-9-25 දින ඇතිව උපදෙස් විමසා යවා ඇත. ඒ අනුව එම කොමිෂන් සභාවේ ලැබෙන උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අදහස් කරන බව කාරුණිකව දන්වමි. 3 අදාළ නොවේ, 4 අදාළ නොවේ, 4 පිරිවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් වැටුප් ලබන පිරිවෙන් ආචාර්යවරු සංඛ්‍යාව 7358යි, ලියාපදිංචි පිරිවෙන් අධ්‍යාපන ආයතන සංඛ්‍යාව 825යි. පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක බව වර්ධනය සඳහා නිසි වැඩපිළිවළක් ඇත. පසුගාමී පිරිවෙන් අධ්‍යාපන ආයතන හඳුනාගෙන ඒවා යළි නගා සිටුවීම අරමුණු කරගෙන පුණ්‍ය ප්‍රත්‍යාවලෝක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවළ යටතේ පිරිවෙන් අධ්‍යාපනය විෂයමාලාව සංශෝධනය කිරීම, පෙළපොත් නිල ඇඳුම් පාවහන් තිරණයක් ලබා දීම සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ නේවාසික පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දීම, පිරිවෙන් අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම සඳහා සුහුරු පන්තිකාමර ඇතුළු තොරතුරු තාක්ෂණ උපකරණ හඳුනාගත් පිරිවෙන් 342ක් වෙත ලබා දීමට රුපියල් මිලියන 400ක් වෙන් කිරීම, පිරිවෙන් අධ්‍යාපන ආයතනවල භෞතික හා මානව සම්පත් වර්ධනය, ගුරු ධාරිතා සංවර්ධනය සිදු කිරීම, පරිපාලන හා ආයතනික ප්‍රතිසංස්කරණ වැඩිපිළිවෙල ක්‍රියාත්මක කිරීම සහ පිරිවෙන් ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය කිරීම පිණිස විශේෂ වැඩසටහන් හඳුන්වා දීම. දහම් පාසල් ගුරුවරු සංඛ්‍යාව 123,931යි, ලියාපදිංචි දහම් පාසල් සංඛ්‍යාව 10,646යි. අධ්‍යාපන ගුණාත්මක භාවය වර්ධනය කිරීම සඳහා නිසි වැඩපිළිවළක් ඇත. දහම් පාසල් ගුරුවරුන් ඉගැන්වීමේ කුසලතා වර්ධනය සහ ගුරු අභිමානී සම්පත්දායක පුහුණුව පැවැත්මීම, දහම් පාසල් ගුරුවරුන් දහම් දැනුම වර්ධනය කර ගැනීම සඳහා දහම් සරසවිය වැඩසටහන පැවැත්වීම, දහම් පාසල් ගුරුවරු ගුරු විභාගය පැවැත්වීම, දහම් පාසල් ගුරු භවතුන් ධර්මඥානය වර්ධනය කිරීම සඳහා වාර්ෂිකව පුස්තකාල දීමනාවක් හා ගමන් වියදම් දීමනාවක් ලබා දීම, වසරක සේවා කාලයක් සපුරන ගුරු භවතුන්ට රුපියල් 5000ක් හා වසර තුනක සේවා කාලයක් සපුරන ගුරු භවතුන්ට රුපියල් 2500ක දහම් පාසල් නිල ඇඳුම් දීමනාවක් ලබා දීම. 4 නැත පුස්තකාල හා ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් 5000ක් ද 2025 වර්ෂයේ සිට වසර තුනක සේවා කාලයක් සපුරන ගුරු භවතුන්ට නිල ඇඳුම් දීමනාව ලෙස රුපියල් 2500ක් දීමනාවද ගෙවනු ලබයි. 2025 වර්ෂයේ වසර තුනක අර ඉහත කිව් පරිදි 2500ක නිල ඇඳුම් දීමනාවක් දෙන්න අනුමත වෙලා තියෙනවා. දෙවැනි ප්‍රශ්නය එතන තියෙන ගරු කතානායකතුමනි, දහම් පාසල් ගුරුවරුන් කියන්නේ සාමාන්‍යයෙන් එක ස්වේච්ඡාවෙන් කරන දෙයක්. මේක ගරු දීමනාවක්. ඒ ගරු කටයුත්තට දෙන දීමනාවක් මිසක් වැටුපක් හැටියට අපි සලකන්නේ නැහැ. මේක බොහෝ අය එක ස්වේච්ඡාවෙන් කරන දෙයක්. ඒ ස්වේච්ඡාව අගය කරන නිසා මේක අපි හිතන්නේ නිකන් එක මිලක් දාලා වටිනාකමක් දෙන්න පුළුවන් සේවාවක් නෙවෙයි. ඒක බොහෝ දෙනෙක් ඒක තම ඒ ස්වේච්ඡා සංස්කෘතියත් අපි හිතනවා අගය කළ යුතුයි සහ රැකගත යුතුයි කියලා. ඒක වැටුපක් හැටියට, ගුරුවරයෙක්ගේ වැටුපක් හැටියට සලකන එක එච්චර සුදුසු නෑ කියන එකත් අපි හිතනවා ගරු කතානායකතුමනි.